කමන්ත බලාපොරොත්තු පරිදි පළව දරුවෙක් ලැබුණා. තවත් දරු සම්පත්තිය බලාපොරොත්තුෙන් කටයුතු කළා. විකෘති විදිහට ඒ දරු ගැප් පිළිදීම් නිසා ඒවා ඉවත් කරන්න සිද්ධ වුණා. මවට ආපදාවක් වෙන නිසා මේ කීප වතාවක්ම සිද්ධ වුණත් ඒ සිද්ධ වුණේ ඒ ආකාරයෙන් විකෘති දරු පිළිදීම. මේ වගේ දෙයක් මෙහෙම සිද්ධ වෙනට ඇයි එහෙම වුණේ? මේ සම්පත්තිය දරු සම්පත්තිය ලබන්න බැරි වෙන පාදක තමයි ඉන්නේ. මොකද ඒක යම්කිසි හේතුවක් තියනවාද? එහෙම කර්ම හේතුවක් කියන එකත් අහලා තියෙනවා. මේ වගේ අවස්ථාවල් කර්ම හේතුනුත් තියෙනවා. දැන් අපි හිතමුකෝ සාමාන්‍ය ජීවිතයක අපි කටයුතු කරනකොට ඒකෙදී අපිට ඔහොම විශේෂයෙන්ම සිද්ධ වෙන දේවල් තියෙනවා. විකෘති ආකාරයක් පෙන්වු කරනවා. ඒතොර ඒක පිටින් බැලුවහම හොයන්නත් බැරි සාමාන්‍ය මේ සිද්ධියක් නොවන විශේෂ අසාමාන්‍ය සිද්ධියක්. ඒ වගේ විශේෂ බලපෑමක් ඒ සඳහා තියෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ වැඩෙන්න කාලේ එක්තරා කතාවක් තියෙනවා මේ බෝධි රාජ කතාවස්තුව කියලා. මේ බෝධි රාජ කුමාරයා කියන එක්කෙනාට හැම සම්පත්තියක්ම තිබුණා, සිරු සම්පත් තිබුණා, දරු සම්පත්තියක් නැතුව ගියා. නිසා නොඑක ආකාරයෙන් කරන් තිබෙන හැම කටයුත්තක්ම කරලා බැලුවා සාර්ථක වුණේ නැහැ. නිසා බුදුරජාණන් වහන්සේට දානයක් සකස් කරලා උන්වහන්සේ වැඩමවල රහතිගත අදිෂ්ඨානයක් කළා. ආවරයක් කෙලලා මටත් මගේ භාර්යාවටත් දරු සම්පත්තියක් ලැබෙනවා නම් උන්වහන්සේ මේ පාවලේ පිටින් වඩීවා කියලා හිතෙන් හිතලා කියන්නේ නැතුව පාවලේ ඉදුවා. නමුත් කවුරු කොහෙන් ජීවත් බුදුරන් වහන්සේට හංගන්න බැහැ. උන්වහන්සේ දකින්නවා. පාවලේ අකුල්ලා පැත්තකින් තියන්න කියලා උන්වහන්සේ නිකන් වැඩියට. දැන් දැනගත්තා ඒකාන්තියම කහේ හේතුවක් තියෙනවා කියලා. ස්වාමීනි පාවලේ අකුලන්න හේතුවක් අහව මෙහෙම හේතුවක් නේද? ඒ කාරණේට හේතු නැති නිසා මේ අධ්‍යයයි ඔබේ බලාපොරොත්තු පරිදි පාවලේ පිටින් වැඩි වෙන්නේ නැත්තේ. ස්වාමීනිගේ හේතුව මොකද කියලා අහනකොට ඔබේ භාර්යාවත් ඔබත් මීට පෙර භවයේ යම්කිසි ගමනක් ගිහිල්ලා යම්කිසි නැවක ගමනක් යනකොට ඒ නැව බුලඟට අසු වෙලා ගහගෙන ගිහිල්ලා දූපතට තනි වුණා. එන ක්‍රමයක් නැතුව ගියා. ඒ වගේ අතරමං වෙච්ච වෙලාවට අසුවිච්ච දෙයක් කණ්ඩායම් සිද්ධ වෙනවා. අන්න දෙයක් නැහැ. නමුත් කුරුල්ලෝ ඉන්නවා කැඩවි හදාගෙන ඉන්නේ දූපතේ. එන කණ්ඩ දෙයක් නැති තමයි ඔය දෙ කරන්නේ. අර කැඩලි වලට නැගලා බලලා අර කුරුල්ලු බිත්තර අරගෙන ඕවා සම්බගෙන හරි කොහොම හරි ආහාරයට ගත්තා. ජීවත් වෙන්නේ ඒක කාරණයක් කරගත්තා. එදා කරගත්ත අන්නේ කුරුල්ලු බිත්තර සම්බගෙන කෑමේදී ඒකේදී හටගත්ත පාපයේ ක්‍රියාත්මක වීමක් වශයෙන් කුරුල්ලට නම් දරුවන් ලැබෙන්න තිබිච්ච මාර්ගයේ වහපේකේ ප්‍රතිඵලයේ වශයෙන් තමන්ට දරුවන් නැතුව යන්න හේතුකාරක වන පාපයක් යෙදුන ඒ පාපය තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා ඒකෙන් මිදෙන්න හැකියාව ඔබට දැන් නැහැ කියන ඒ කාරණේ නිසායි දරු සම්පත්තියක් නැති වෙන හේතුව කියලා පෙන්නේ. මගේ ලෞතර බුදුරජාන් වහන්සේගේ ආශිර්වාදයක් අරගත්තත් ලබන්න බැරි පාප කර්ම තියෙනවා. එහෙම දේවල් නැති වෙන්නේ නැහැ. ඒක අන්නේ වගේ අවස්ථාවල් වලට මුල දෙනකොට අපිට සිද්ධ වෙනවා දරුවන් නැතුව ඒකෙන් දුක් විඳින මානසිකත්වයක් උදා කරගන්න. ඉතින් මේ වගේ දේවල් එකක් නෙමෙයි. අර කලා වාගේම යම් කිසි විදියක සමහර අය ඊර්ෂ්‍යාවට, ද්වේෂාකාර තණ්හාවට, පලි ගැනීම වලට කෙනෙකුට පාඩු කරන්න කෙනෙක්ගේ දරු සම්පත්තිය විනාශ කරලා දාන්න පුළුවන් යම් කිසි උපක්‍රමකදී. දරු ගැබා පිළිගුවා සමහරවිට මේක ලොකු වුණොත් අපිට හරදර කරයි මුඳ හරියයි. උන් අනාථ කරන්න ඕනේ. මට මෙහෙම බැලලා තියෙනවා, මෙහෙම හිඟි කරලා තියෙනවා. මම ඔහුට හොඳ පාඩමක් උගන්වන්නම් කියලා. අර දරු ගැබ විනාශ වෙන්න අවශ්‍ය කරන ආහාරයක් හරි දීලා මොනවාන් හරි අන්නේ ප්‍රතිම ක්‍රමයකින් ඒ වගේ පාප කර්මයක් සිද්ධ කරන්න උරුම. එහෙම දෙයක් එහෙම කරා නම් ඕකත් පාප විපාකයක් වශයෙන් ගොඩනැගිලා එනකොට අතර අනන්ත කාලයක් තුල අද්දැව්වල දරුවන් අහිමිවීමේ දුකට ඒ දෙමව්පියන්ට ගෝචර වෙන්න සිද්ධ වෙන විදිහ වැඩ පිළිවෙලක් ලෝකයේ දෙනවා. මෙන්න මෙහෙම කර්ම මුල් වෙච්ච කාරණා තියෙනවා. හැබැයි සියල්ලම ඒ කාරණේම වෙනවා නෙමෙයි. කර්මයක් මුල් වෙලා කාරණා ඇදුනට ලෝකේ යමක් සිද්ධ වෙන ප්‍රතිඵලයක් සිද්ධ වෙන්නේ බහු හේතු. ඒක හේතුව ඵලයක් නැහැ. හේතු සමූහයක එකතු වෙන තමයි ඒකට අවශ්‍ය කරන කාරණේ සිද්ධ වෙන්නේ. දැන් අපි හිතමුකෝ බින්දර ටිකක් තිබ්බහම ඉඩෝර කාලෙක යන්තම් පොඩි ගින්නුටුවක් විසිකරත් ඇති ඒ ගින්න ඇවිල්ලා ව්‍යාප්තලා ගිහිල්ලා මහා විහාර මේ දැන් ඔය දිනවනේ ලැබුවේ ඒ වගේ මහා වනාන්තර පවා ගිනියරන් විනාශ වෙලා යනවා. හැබැයි දැන් බින්දර දැනිල්ල තමයි මුල් උනේ ඉතින්. ඉතින් පොඩ්ඩක් ආවම ඒක වුණා. හැබැයි මහා වැහි කාලෙකදී ඔය වැඩේ කරන්න එහෙම මොහොදියා කොල්ලුලා පතු කරලා ගැහුවා. අර ගින්න අවුල වල අර බලාපොරොත්තු වෙන මහ විනාශය කරන්න බැහැ. එහෙනම් ගින්නෙක ගිනි කූර අවුලලා දාපු එක හේතු උනත් මහ ගින්නද? තවත් හේතුවක් තිබුණා දිනවා. ඒක ව්‍යාප්ත වෙන්න ඒකට ආධාර වෙන්නේ. එනකල උපස්තම්බක වෙන්නේ. උදව් දෙන්නේ. ඒ තමයි තද ඉදෝරේ නිසා ඇතිලා තිබෙන වේදී. ඒ වගේ මේ වේලුමත් තිබුණත් ඒ දිග තිබුණත් තවත් එකක් හේතු වෙනවා. ඒ පැතර හමන හුළඟ. ඒ කැලෑ පැතර, පොඩුගුලේ පැතර බාහිරින් හුළඟක් හමාගෙන යන්නත් ඕන. මෙන්න මේවායි කාරණා සමූහයක් එක්වීම නිසා අර ලැබුගින්නේ නැමැති ගැටින්න හැමෙන්න ප්‍රතිපලය හටගන්නවා. මෙන්න මේවාගේ අපේ ජීවිතවලදී දුප්පත් පොහොසත්කම්, අගහිඟකම්, ලෙඩ රෝග මේවා හට ගැනීමට බහු හේතුක කාරණා ඒවට මුල් වෙනවා. හැබැයි මුල් වෙන බහු හේතුකත්තේදී කර්මයක් ඒ වැදි වෙන එකතරා ප්‍රධාන එක හේතුවක් පමණයි. කර්මයේ ප්‍රියාකාරීත්වය විතරක් පුළුවන්කමක් නැහැ. අවශ්‍ය පසුබලයක් පරිසරයක් ගොඩනැගිලා නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ. කර්මයක් විපාක දෙන්නත් ඒකට අවශ්‍ය වෙන පසුබලයක් ගොඩනැගෙයි. කර්මයක් කරලා තිබුණ ඵලියටත් විපාක දෙන්නේ. මෙන්න මේ වගේ අවස්ථාවල අපි නානා ප්‍රකාරයෙන් ඒවට අවශ්‍ය කරන පසුතල හදා ගන්නවා. දැන් ඔබට කියනවා ප්‍රයෝග සම්පත්තිය මුල් කරගෙන අර කර්මයක් එන්න තිබුණ කර්ම බලවේගකින් ක්‍රියාත්මක වෙන්න තිබිටරිය. ඒ ප්‍රයෝග සම්පත්තිය මාර්ගයෙන් ඒක නරක නම් ප්‍රමාද කරගන්නත් පුළුවන්. යඩපත් කරලා තමා ගන්නත් පුළුවන් ඒවා තියෙනවා. හැබැයි සියලුම කර්මස් නෙමෙයි. කර්ම විසි අජින්තියයි. එනකොට සාමාන්‍ය හිතලා මේක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි කියලා එහෙම ගන්නවා අති සූක්ෂම සියුම් විසි අකර්ම විසි කියනවා. ඒක ඒ අවස්ථාවවලදී මෙබඳු අපේ ජීවිතයේ හදාගන්න පසුතලයේ තුල බොහෝ කෙනෙක් කර්ම විපාකයන්ගෙන් වෙන් වෙලා නිදහස් වෙලා කටයුතු කරගන්න පුළුවන්. සාධාරණේ කර්ම විපාකයේ පත් නොවෙන්න නම් ඒකට අවශ්‍ය කරන මාර්ගඵලලාභී හැදීරේ කටයුතු කරලා එහෙම කරගත්තොත් ඉන් එහාට විදිහ සතර ආපාගත සියලුම පාප කර්මයන්ට ඉඩ නැහැ. කර්ම විපාකයේ ඉඳාවට පල දෙන්න අවශ්‍ය අනික් පහසුකම් නැති නිසා එබඳු කර්ම විපාකයක් ක්‍රියාත්මක වෙන්න බැහැ. ඇයිද විදිහ විපාක ඵලයේ නැති කලේනේ? විපාකයේ කර විපාක කර්ම විපාක ශක්තියකට තනිකරම සියලු කර්මයක් කරන්න පුළුවන්කම නැති නිසා ඒකට අනික් අවශ්‍ය තවත් කාරණා බොහොමයක් ආධාර වෙන නිසා ඒ ආධාර වෙන කාරණා නැත්නම් එහෙම තනිකර කර්ම විපාකයේ විපාකයක් පල දෙවන්න බෑ. විපාකයට අවශ්‍ය පසුතලයක් ගොඩනගාගෙන නැගෙන කර්ම බලවේග දින අයවරින් ආහනාන්තරික පාප කර්ම. මව මැරීම, පියා මැරීම, රහතන් මැරීම, බුද්ධ ශරීරයේ ලිහි පැද්දීම, සංඝ බේදී මේ කියන පංචානාන්තරික පාප කර්මයක් කරපු එකක් තියෙනවා. අනි ඒකින්ම පසුතලයේ ගොඩනගාගෙන මේ ශක්තිය පල දෙනවා. බලක් ගන්න බෑ. ඒ වගේම යම්කිසි ආකාරයෙන් මේ ආර්ය ධර්මයන්ට අමතරව ධානාදී වන්නාව සමාධි ශක්තියක් ලැබලා තිබුණා. ඒකෙන් නොපිරිහි හිටපු කෙනෙකුට ඒ බලවේගය අන්නේ සියලුම පාප බලවේගයන් යටපත් කරගෙන නැගිලා විදිලා. කාම ලෝක බලවේගයන් යටපත් වෙන්නේ නැගිලා විදිලා. රූපාවචර බ්‍රහ්ම ලෝකයක උපදින්න අවශ්‍ය කරන්නා වූ පසුතලයේ ගොඩනගලා දෙනවා. ඒකත් නොපිරිහි හිටියි. ආර්ය මාර්ගයේ පත් වෙලා ආර්ය ඵලයක් ලැබුව කෙනෙකුට ආනන්තරික සමාධිය කියලා ඒකට හේතු වෙන සමාධියක් ලැබෙනවා. ආනන්තරික සමාධිය කියලා හිතන් කියන්නේ න අන් අන්තරික සමාධිය කියන එකයි ආනන්තරික සමාධිය කියන්නේ. න අන් අන්තරික කියන එක තමයි ආනන්තරික කියන්නේ. ආහාරයක් අන්තර්ගත නැති කියන එකයි න අන් අන්තරික කියන්නේ. අන් කියන්නේ ආහාර. න අන් කියන්නේ ආහාරයක් නැහැ. අන්තරික කියන්නේ අන්තර්ගතය. යම් කිසි කටවිච්චා කරනකොට ඒකට ආහාරයක් අන්තර්ගත නැතුව යමක් හට ගන්නවා. හැබැයි මේක හොඳට තේරුම් ගන්න ඕන සියුම් දේ. ලෝකේ යමක් හටගත්තා නම් හටගත් එකට අවශ්‍ය කරන හේතු ආහාරයක් තිබිය යුතුමයි.
එහෙමනම් ආර්ය ඵලයක් වශයෙන් ලබන මාර්ග ඵලයකට ආහාරයක් නැතුව හටගන්නේ කොහොමද? ආහාර නැති කිරීමෙන් ඵල නැති කිරීමක් තමයි මාර්ග ඵලය කියන්නේ. ආහාරයක් නැති කිරීම නිසා හටගන්න විදිහ ඵලයක් නැති වෙලා යන එක නිසා කමුදිර හටගන්න කිරීමයි ආර්ය ඵලය කියන්නේ. රාගයේ දේශයේ මොහයේ හේතුකාරක වන්නා වූ හේතුකාරකයේ විදිලා ගියහම ඒ මට්ටමද ඒ මට්ටමක විදිහ රාග දේශ මොහ ගොඩ නැගෙන විදිහක් රාග නැමැති දේශ නැමැති මොහ නැමැති ඵලයේ තිබිච්ච අවිද්‍යා හේතුව විදහැරියහම ගොඩ නැගෙන විදිහක් නැති නිසා රාගය නිසා කම්පා කිරීමක් දේශයේ මොහේ නිසා කම්පා කිරීමක් තිබුණා දැන් මේ කම්පාව නැති නිසා අකම්පය මෙන්න මේ අකම්පේ සමාධියට කියනවා මාර්ගඵලලාභින්ගේ ඵල සමාපත්තිය නේන ඵල සමාධි. ඒකෙන් දකින්නේ සමාධිය ඇති වෙන්න හේතුව මොකද්ද? ඉතින් ක්ෂාද දේශ මොහ හේතුකරන හේතුකාරකින අවිද්‍යාවක් තිබුණා. දැන් මේ අවිද්‍යාව විරුණ හේතු ඉවරයි. හේතුව නිරෝධ නිසා ඵලයක් නිරෝධ වුණා. එතකොට ඉතිරි වෙලා තියෙන ක්ෂාද දේශ මොහ මාත්‍යහර කියනවා. එතකොට ඉතිරි වෙලා තියෙන ඊට අමතරව රූප වේදනා සංඥා සංකාර විඥාන ආදී වශයෙන් හදගත කොටසක් තියෙනවා. ඒ කොටසර ගෝචර වෙනා ඉතුරු ටික. ගෙවිච්ච හරිය දවන්නේ තවන්නේ නෑ දැන්. මහ ගින්නක් ඇවිල්නහම පැත්තට යන්න බැරි අස්නේ ආතියෙනවා. දැන් ගින්නේ භාගයක් අඩු කළොත් එහෙම. අවශ්‍ය ඉන්ධන නැති කරලා. දැන් ගින්දර වතු වෙන අවශ්‍ය කරන ද්‍රව්‍ය නැති නිසා අර මහ ගින්න ඒ ආකාරයෙන් පිහිටන්නේ නෑ. ඉන්ධන වලින් භාගයක් අඩු කළා නම් දැන් ගින්නේ භාගයයි වතු වෙනවා වෙයි. දැන් තිබිච්ච ඵලයේ මොකද? කවුරු හරි ගින්නට ලං වෙන්න යනකොට මේ ගින්දන භාගය අඩු කරන්න ඉස්සෙල්ලා මේ පැත්තට කිට්ටු වෙන්න බැරි ගින්දන රස්නයක් තිබුණා. දැන් කොටසක් අඩු නිසා ඒ රස්නේ අඩුයි. කිට්ටු වෙන්න පුළුවන් මට්ටමට හරස් වෙලා දිනවා. දැන් අලුතෙන් ඵලයක් හැදිලාද ඒ තත්ත්වෙම තියෙනවා. තිබිච්ච ගින්දර වලින් භාගයක් නිමිති නිසා ප්‍රතිපලයකුත් විද්‍යාමාන වුණා. ඉස්සෙල්ලා තිබිච්ච ගිනි සැර දැන් නැහැ. කලින් වාගේ නෑ. ඊට පස්සේ සැර අඩුයි. ගින්දර ඔක්කොම පත්තු කරන්න අවශ්‍ය කරලා තිබිච්ච ඉන්ද්‍රිය ටික ඔක්කොම අහක් කරලා යනවා. අර ගින්නට තිබිච්ච හේතුව වුණා නම් ගින්න නැති ඵලයේ ඉවරයි. ඉස්සෙල්ලා යන්න ඉන්න බැරුව පිටින් තිබිච්ච ගින්දර දැන් ඒ වටේ ඕනතරේ ගිය හැකි දැන් ගින්දර එතන නැහැ. හැබැයි ඉස්සෙල්ලා තිබුණ වඩා සාන්තයි ඵලයේ. එබ අලුත් එකක් හට ගැනීමේ ඵලයක් නෙමෙයි ඒක. තිබුණ ගින්නක් නිවි යාමේ ඵලය. මෙන්න මේ වගේ මාර්ගඵලලාභීන්ගේ සමාධිය කියන්නේ මතුවේ වී ආපු රාග දේශ මොහයන් නිවි යාමේ ඵලයයි. අමුතුවෙන් හටගත්ත අමුතු චිත්තාවලියක් නෙමෙයි. අමුතු සාන්තියක් නෙමෙයි. හැබැයි ඒක සාන්තයි ප්‍රණීතයි. රාග ගින්නෙන් දැවෙනකොට, දේශ ගින්නෙන් දැවෙනකොට, මෝහ ගින්නෙන් දැවෙනකොට තිබිච්ච ආසානිය දැන් නැහැ, දැන් සාන්තයි ප්‍රණීතයි. අර අලුත් එකක් ලබාගෙන අලුත් දෙයක ඉඳ බැඳගෙන සාන්තයි ප්‍රණීතයි කියලා ගත්ත හේතුවක් නැහැ දැන් ඔතන. ඉඳුනේ මොකද්ද? පෙර රාග ගින්න වලට හේතුව තිබුණා. දැන් ඒ හේතුව දුරු කරපු නිසා දැන් රාග ගින්න වලට හේතුව නැති නිසා දැන් ඒ රාග ගින්න හටගන්න විදියක් නැහැ. රාග ගින්නේ නිදහස්. රාගය නිසා පෙර 10ක් අසහනයක් තිබුණා. මට දැන් ඒ 10 අසහනිය නැහැ. සාන්තයි ප්‍රණීතයි. අන්නේ ඒ ආකාරයෙන් දකින්නකොට අත්‍යදී නොඇලීගියේ මිදීගියේ ඵලයක් තියෙනවා. අන්න ඒක තමයි නිවන් ඵලය. දැන් මේකට ඒ නිවන් ඵලයේ භුක්ති විඳින්න අරමුණු කරන්න වෙන අමුතු යාදී පැවැත්මේ යමක් අවශ්‍ය නැහැ. පැවැත්මේ තමයි ආහාර තියෙන්නේ. පැවැත්මට අයිති කිසිම ආහාරයක් මනෝ සංචේතන ආයතන ආහාරයක් හෝ ස්පර්ශ ආහාරයක් හෝ විඥාන ආහාරයක් හෝ කබලින්කාර ආහාරය කියන්නේ සතර ආහාරයෙන් එකක්වත් අවශ්‍ය නැහැ. අර ආස්වාදයේ නැහැ සාන්තිය භුක්ති විඳිනවා. ඊවැ එකක් හරි ගතන අන්තරික විසක් න අන්තරික නෙමෙයි. මේ ආනන්තරික වෙන්නේ ඒක අන්තරික වෙනවා. න අන් අන්තරික කියන්නේ ආහාරයක් ඇතුළත් වෙන්න ඕනේ නැහැ. කියවන යමකට අන්නේ සමාධිය තමයි ආර්ය සමාධිය. දැන් පදවි කසිනී කියන්නේ කසින මණ්ඩලයේ වඩලා වඩලා හිටන් කසින අරමුණ අරගෙන කසින සංඥාව අරගෙන ඒ පදවි සංඥාවට හිත තියාගෙන බාහිර සංඥාවලින් අහකලා ඉඳපුවාම පදවි ගතියේ හැමි ගති ලක්ෂණයකමද්ද
ඒ ගති ලක්ෂණයට අනුකූල හිතක් පහළ වෙනවා. ඒක රාගදේශ මොහ කියන මෙවන් කම්පා කරන්නේ නැත්නම් එතන රාගදේශ මොහ ගිනි නැති මානසිකත්වයක් උදා වෙලා එතන සාන්තිය ප්‍රණීතියක් දකිනවා. හැබැයි ඒක තියෙන්නේ අර පතවි කසිනේට අරමුණු කළ සමවැදිලා ඉන්නකම් විතරයි. කොයි කොයි මොහොතේ ප්‍රගුණ කරගත්තොත් මොන මොන මොහොතේ පතවි කසිනේ සමවැදිනකොට ඒක ආහාරයක් වෙනවා. කසිනාරාම්මනේ ආහාරය. මේ පතවි කසිනේ කියන්නේ ලෝකේ පැවැත්ම හා සම්බන්ධ සංඥාවක්. වල සම්බන්ධ සංඥාවක්. ආපෝ කසිනේ අරමුණු කරගෙන ධානයක් ලබා ගන්නවා. එයා ධානය සුවේට යලිපත් වෙන නම් ආයි ජලයේ තී කරන්න ඕනේ. ජලයේ තී කරපන් ජල ස්වභාවයක මනසේ ඉන්න හැමතැනම ජලයෙන් වටවිලා ගිය තැනක තමයි ජලය තුල ඉන්නවා වාගේ වායු ලෝක සම්බන්ධයෙන් අහක් වෙලා ජල ස්වභාවයක මනසේ. ඒ මනස තැන්පත් බවක් වෙනවා. අපේ ජල සංඥාව තමයි ඒකේ ආහාරය. මේ ආහාර නැතුව ගන්න සමාධියක් නෙමෙයි. වායුවට ඉඳ තියෙන වායු සංඥාව ප්‍රගුණ කරලා ධ්‍යාන ලබන්න පුළුවන්. අපේ ධ්‍යාන සුවේ විඳින්න නම් ආයිත් වායුවට ඉඳ තියන්න. වායු සංඥාව මත කරන්න. වායෝ වසිනේට අන වායෝ වායෝ වසින ලැබෙන ධානයේට වායු සංඥාව ආහාරයි. ආලෝක කසිනියක් වල්ලා ඉඳන් යම් කෙනෙක් ආලෝක කසිනියෙන් ආලෝක සංඥාව තුනි ධානයේටපත් උනා. එයාගේ ධාන සෝවිනේ යයිලි ආලෝක සංඥාව ආහාර කර ගන්නවා. මතු කර ගන්නවා. ආවර්ජන කරනවා. මෙන්න මේක අනික්කේවට ආහාරයක්. අනික අන්තරික සමාධිය. යමක අරමුණු කරලා යථාභෝධිය ලැබුණාට පස්සේ යථාභෝධිය තුලින් යමක අත්හැරීම වැඩි මිදී ගියා. ඊට පස්සේ ආයතනය කරලා යථාභෝධියේ හේතු වෙච්ච මූල ධර්මයේ සිහි කරන්න අවශ්‍ය වෙනවා. තාක ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මේ සමාධියට පත් වෙන්නේ කොහොමද? උපමාවක් කියන්නේ. මේ සමාධියේ හතරක් නැතුව එක දිගටම තියෙනවනම් ආහාරයක් නැතුව ගොඩ නැගෙනවනම් ආවර්ජන නොකළත් මේ සමාධියේ තියෙනවනම් ඒකට උපමාවක් කියනවා. ආනන්ද හාමුදුරුව දේශනා කරනවා මෙන්න මෙහෙම දෙයක්. යම්කිසි කෙනෙක්ගේ අතක් කකුලක් කපනවා ආබලාවක් නිසා. ඊට පස්සේ තුවාලෙන් හොද කරලා බුද්ධිලයන් දැන් ගෙදර නැහැ අත නැහැ කකුල නැහැ මොකක් හරි එකක් නැහැ අංගයක් නැහැ. කපලා දාන. දැන් මේ බුද්ධිලයා අනේ වගේ අත නැහැ නේ කියලා ඉහිපළු. එයාට අත නැති බවට එයාට සංඥාවක් වශයෙන් වැටහෙනවා. තමන්ගේ අත නැහැ නේ කියලා. එයා සිහි නොකර වෙන වැඩක ඉන්නවා. එයා සිහි නොකර හිටියත් එයාගේ අත නැහැ නේද කියලා. සිහි කරපු වෙලාවට විතරක් අත නැති වෙලා ආයෙත් අත තියෙන්නේ සිහි නොකර වෙලාවට. අත කපලා දැම නම් අත කපලා නේ වයිකියා සිහි කරොත් අත කපු සංඥාව වෙනවා. හැබැයි එයා ඒ සංඥාවෙන් අහකලා වෙන වැඩක් කර කර ඉන්නකොට. එයාට අත කපු සංඥාවක් මනසේ නැතුවද? එයාගේ කය හා සම්බන්ධ අතක් නැහැ. අන්න ඒ නිසා නිරන්තරයෙන්ම ඔහුගේ විහිදෙනවා. යමක අතරී කියනනම් ඒකෙන් කරන සියලු වැඩ කටයුතු දැන් පටන් ගන්නවා. ඒ කියන්නේ හිතුවක් නැහැ නැතත් නැහැ. මෙන්න මේ වගේ සත්‍යය තමයි ආර්යයන් ලබන යම් කාගියක් දේශයක් මෝහයක් නිරෝධ කිරීමෙන් ලබන ස්වභාවය මෙන්න මේයි. මේ මාර්ගඵල ලාභියාට මාර්ගඵලයේ පිළිබඳ හිතුවක් බල සමාපත්තිය විඳින්න පුළුවන්. ඒක නොහිතයි කියත් එයා යමක් නිරෝධ කරගන්න නිරෝධ කරපු தත්වෙමයි ඉන්නේ. නතරක් නැහැ අර විදිහට ආහාරයක් නැතුව ලැබෙන සමාධිය කියන්නේ යම් රාගයකට හේතුව නිරෝධ කරගන්න. එයා ඊට පස්සේ මොන જાතිය අදහසකින් හැදුණත් ඒක ඉතිරි යලඟ නැහැ. රාගය නිසා හත්තිරීමක් තියුණා නම් එයාගේ එකින් නිදහස්මයි. මෙන්න මේ නිසා කියනවා ආහාරයක් නැතුව ලබන සමාධිය. දැන් මේ අනිත් හැම කෙනෙකුම ලබන්නේ ආහාරයක් ඇතුව සමාධිය. මෙන්න මේ වගේ අපි ලෝකේ යමක් කරනකොට ඒකේ හේතු වල ඵලයක් වශයෙන් යමක් ලැබෙන්න තියෙනවා. මේ ලැබෙන්න තියෙන දේ ලබන්න ආවුදියා තමයි අන්නේ හැම ක්‍රමයකින්ම හිතවිලි ක්‍රියා වදන් යම්කිසි දෙයක් කරන හැසිරීමෙන් අපි ලබන ශක්තියෙන් හදු කරගන්න. එහෙනම් මේ කර්ම ශක්තිය කියන එක ගොඩ නැගෙන එක. අර කර්ම ශක්තිය පතුවෙන්නේ හේතුව නිරෝධ කරන එක කාර්ය මාර්ගය. ඉතින් මේ ගොඩ නැගෙන දේ ගොඩ නැගගොහම ඒකෙන් බව ශක්තිය ගොඩ නැගෙනවා. මේකට කියන කර්ම භවය ගොඩ නැගුවා. ගොඩ නැගපු කර්ම භවී තැන්පත් වෙන මේ ශක්තිය. අවශ්‍ය කරන පසුතලයක් පරිසරයක් ගොඩ නැගින්න යම් දවසක කොතනකද?
ඒ කර්ම භවයෙන් ඒ ශක්තිය එතෙන් දැදරයි. සතරේදී යම් කිසි කෙනෙකුට දරුවෙක් ලැබෙන තියෙන සම්පත්තිය නැති කරපු එකක් හරි අර සත්ව ජීවීන්ගේ එබඳු ආකාර වන්නා වූ සම්පත් උන්ගේ කරපු ඇති කිරීමට බාධා පමුණවලා විනාශ කරලා දැම්මට පස්සේ ඒකේ ප්‍රතිඵලයක් හරි ඊට අවදී පසුතලයකට ඇදලා ඉවරුණාට පස්සේ අන්න අර කියන කර්ම වේගය එතෙන් දැදරයි. ඒක නොබෙනී ඉන්නේ. ඒ විලාසේ මේ කර්ම වේගය අපිට ගෙවා ගන්න බැරුව යනවා සමහර වෙලාවට. මොකද අපි කරලා තියෙන වැඩේ දින අසාධාරණ මට්ටමනුවයි ඒක වෙන්නේ. එලේ යම් විලසකද අපිට බේරෙන්න දෙන්නේ හෝ ප්‍රතිඵලයක් ඊට අනුකූලයි. මොනම විදිහකින්වත් සැකවර්ණයක් දෙන්නේ නැති විදිහේ නාර දරු ගැබක් විනාශ කරලා දැම්මේ. මොනම විදිහේ ප්‍රතිකර්මයකින්වත් දරු ගැබක් හදාගන්න පුළුවන් සම්පත්තියක් ගන්න බැරි විදිහේ විභාගයක් හම්බ වෙනවා. හැබැයි උන්ට නුවණක් තිබුණා නම් උන්ට තේරු ගන්න පුළුවන් නම් මෙන්න මේ වැඩේ කරගෙන ඕකෙන් නිදහස් වෙන්න පුළුවන්. උන් නම් හොයලා බල කරගත්තා. බැයි නම් අහු වුණා. ඒ જાතිය කටනක් දෙලි. සමතත් වෙනවා අර જાතිය කර්ම විපාකය. හැබැයි හොයලා බලලා නම් ප්‍රතිකර්මයක් කරගන්න නිදෙන්න පුළුවන් જાතිය කර්ම බලවේගයක් ආපු නිසා. එහෙමයිද පුළුවන් උපක්‍රම සීලිය කටින්දා කරලා ඒ දරු සම්පත්තිය ලබා ගන්න අවශ්‍යතාවයක් කරගන්න. ඒ ජෙනෙනක හටේද සිද්ධ වෙන්නේ අපි කරපු කර්මයේද අපි දුන්න තැන අනු. ඊට අනුකූලව තමයි විපාකයේ අවස්ථාව සකස් වෙලා ඉන්නේ. මොන විදිහෙන්වත් බේරිමක් දෙන්නේ නැතුව, බේරෙන්න ඉඩක් තියන්නේ නැතුව යම් පාප කර්මයක් කළොත් ඒ කර්ම විපාකයේ අපිටත් ගෝචර වෙන්න සිද්ධ වෙන්නේ මොනම විදිහෙන් කාටවත් බේරන්න බැරි විදිහේ ක්‍රමයක් උදා වෙලා. උත්තර වෛද්‍යවරු හිටියත් වැඩක් නැහැ. මරණ එකක් නිදේශ වෙන්නේ. මිනිහ කපල බලනකොට පුංචි දෙයක් තිබිලා තියෙනවා. දොස්තරලා නදන් එකක් නෙමෙයි නේද? විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලලා බලලා අන්තිමට බලනකොට නිදේශ හොයා ගන්න බැහැ කොතනින් හරි එකම ගෑවේ. අන්තිමට මලාට පස්සේ අහු වෙනවා දිවිජේ දෙවි. මිනිහ කපල බලලා පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ කියනවා මෙන්න මේ පුංචි දෙයක් තිබිලා තියෙනවා. හැබැයි ඒ දොස්තරලාගෙන් අහුවත් එහෙම ඔය ලේනියේ ප්‍රතිකාරම හිම තිබුණ නැද කල්තිය හොයාගත්තා. මොකද නැත්තේ? ඉදර ගන්න තිබුණා. ඒක ලබුන්නේ නැහැ. මෙන්න මේ වගේ අපි අනුන්ට අහු නොවෙන්නේ රහතිකතව පෞකම් කරොත් කියන. අනුන්ට ගෝචර නොවෙන්නේ වසංගත කරන වහලා කියලා පෞකම් කරොත්. ඒකේ විභාගයක් එනකොටත් අපිට බේරෙන්න ක්‍රමයක් නැතුව වැහිලා යන විදිහේ මාධ්‍ය තමයි සකස් වෙන්නේ අර පසුබාලේ තුන. මෙන්න මෙහෙම සියුම් කර්ම විභාග බලපෑමක් තියෙනවා. කර්ම විදි අදින්ත නිසා කෙනෙකුට මේක මෙහෙම වෙන්නේ කොහොමද කියලා තෝරා ගන්න බෑ. මේ විෂය හදාගෙන ඉඳන් හැම දෙයක්ම අසක් මුල්ලක් නැහැ තේරුම් ගන්න කියලා. ඔහුගේ මනසේ දත්තයන් හදවන්න ඉඩමදී වගේ අවශ්‍ය හේතු කාරක ඉදෙන හැටි ඒක වෙන හැටි වෙන නියමෙ ඔය ටික විග්‍රහ කරන්න කිව්වොත් අපිට කරන්න බැරි වෙනවා. අන්න අර කියනවා ගැඹුරටම බහිඳ බැරි වෙන අපේ මනස. ඒ තරම් සියුම්. ඉතින් මේ වගේ අවස්ථාවක් ගැන අපි ඒ තරම් අත්‍යවශ්‍ය දෙගලීමේ අවශ්‍යතාවයක් නැහැ. ලැබෙන හැටියේ දව මුක්ති දිනා මිස ඕවා හොයාගෙන කොයිතරම් දඟලලා කරගත්තා වුණත් අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක වැත්තා. මේක තමයි අවිද්‍යාව නැමැති උගුලේ ස්වභාවය. අවිද්‍යාව නැමැති උගුල සුන්දර ලෝකයක් ඇති හැටියට මවලා පෙන්නලා. ඒකට කොටු කරනවා. ඒ සුන්දරත්වයේ නිසාම තමයි දඟලලා දඟලලා කොටු වෙන්නේ. අර කොටුවේලා අන්තිර බලපුවාම අපි නොදන්න පැත්තක් බලාපොරොත්තු නැති පැත්තක් හිහිනි කිව නොහිදු පැත්තක් තිබිලා ඒකෙන් අපිටම දිනන දුක කියන්නේ. ඒ දායි අපි කොටුවේලා තියෙන ආකාරය බලපුවාම මොන විදිහෙන්වත් ෆයින් විදිහක් නෑ. අර කියන දුක වලට කොටුවේලා විනිවිද සිද්ධ වෙනවා. එහෙම දේවල් ඕව තරම් අපි අතර වෙනවා. ඉරියක් ගන්නවා. බැඳ ගන්නවා. ව්‍යාජි වශයෙන් අපේ මේ විවාහ වුන්දි කියන කතාවක් තියෙනවා. හිර ගන්න දෙන්න. ඔය හිර කියන වදිනේ මාර්ගත්තා. එදාක හිර වුණාම තමයි. අය ලියා ගන්න බැරි જાතිය. සුන්දර ලෝකයක් මවාගෙන දෙවිවිසක් එක්කල බලාපොරොත්තු වෙන සුන්දර ලෝකයක් මවාගෙන තමයි මේ හිරි ගන්න. එකතු කරගන්න. අය බැඳුරු බැඳීම දෙල්ලන් එකක් නෙවෙයි ලේසියෙන් ලියා ගන්න බැරි.
ඊට පස්සේ බලාපොරොත්තු වෙච්ච සුන්දර ලෝකෙ ඉතර නැහැ. අපි හීනකින්වත් බලාපොරොත්තු නොවිච්ච දෙයක් හැටියට පේන්නේ දුක් කරදර දෙන දෙයක් ඕක සම්බන්ධ වෙලා මතු වෙලා. ඒ විලාට අපි මොනා කරන්නේ? අපි කොයි විලාක මේ ලෝකේ යථාර්ථයේ පිට පිටන්නේ ගියා නම් එහෙම අපිට බලාපොරොත්තු වෙච්ච සුන්දර ලෝකෙ එතනම කැපිලා යනවා. අපි හිතමු මෙහෙම දෙයක්. හොඳයි මේ මිනිස්සෙයින්ට ඒ වගේම කාන්තාවන්ට දරුවෝ උපදිනවා. ඒ දරුවන්ට බිය කෙනෙකුත් ඉන්නවා කොහේද? අනේ අපිට මේ જાතියේ දරුවෙක් හිටිනා අපි ඒ කියන්නේ මෙහෙමයි අපි අල්ලගෙන ටිකක් ලොකු වෙනවා අරගෙන යන්නේ මෙහෙමයි. ඒක hina වෙන්නේ මෙහෙමයි උඩ පැනලා hinaට කොච්චර ලස්සනද. අපි ගෙදරට ආලෝකයක් එහෙම දුවනකොට ගෑ ගහ පොඩි ගහකටතරට අපි ওই જાතිය හිතනවා. අනේ හම්බෙලා බලනකොට අතක් කොරවිච්ච කකුලක් කොරවිච්ච කතා කරන්න බැරි එකෙක් හම්බවු. මොකක් කරන්නද? ඒක නෑ කියන්නේ එහෙම නොවේ කියන්නේ. අර හම්බෙන්නේ දරුවා අතරේ අම්මලා එහෙමයි කොච්චර හම්බෙලා තියෙනවා. ඒ අම්මලා දරුවා හම්බෙන්නේ ඉතල මොන ලෝකෙක දීටි. අර සුන්දර පුරතල් දරු පැටියේ පුරතල් කරගෙන උක ලොකු වෙලා උස්මහත් වෙලා ලොකු මිනිහෙක් වෙලා එයා රස්සාවල් කරගෙන මොකද අප්‍රියක් ඇති කෙනෙක් හැටියට ලොකු දිනක් එල්ල කඩේ දෙන්නේ. ওই જાතිය මානසිකත්වයක දරුවෙක් තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ලෝකෙ බෙනි බෙනි තියෙන දයක් උපදින දරුවාගේ සෑහෙන පිළිසක් අබ්බගාතු. දෙන්නේ. තමන්ගේ වැඩ සමාද කරගන්න වෙලෙ මන්දබුද්ධි කියලා. නමුත් එහෙම අයත් මේ උපදින දරුවා අතර ඉන්න නිසා අපි එකපාරම සුන්දර ලෝකයක් මවන්නේ ඇයි කියලා පොඩ්ඩක් හිතන්න කැමතියි. කවුරු හරි එහෙම කිව්වොත් ඔන්න ඉරිසියාවට අපිට කියන්නේ. ඔයාගේ පැලියාව තමයි අපිට මෙහෙම පළදුන්නේ. ඔයා දරුවා හම්බෙන්නේ ඉතින් ඔහොම එකක් කිව්වනේ. ඉතින් ඉරිසියාවේ ඔයාගේ තියෙන ඉරිසියාව ඔක මොකක් හරි කරලා තියෙන අපේ දරුවා හම්බුනේ මෙහෙම උනේ ඒකයි. ඔහොම කියන අපි ලෝකෙට බලිනවා. අපි පොඩ්ඩක් හිතනවා උපදින දරුවා අතර 10%ක්වත් මෙහෙම ආදී 10 15ක් මන්දබුද්ධි කියන. උපදිනියා ටික ලොකු වෙනකොට දාමරීච්චව තව එක 10 15. උන් හිතු මොනවද යන? ඇටරේ. කියන දෙයක් අහන්නේ. දීපල විනාශ කරන කාලකන්ණි තව කොටස. ඔහොම ගිහිලා ගිහිල්ලා අම්මට තාත්තට බලන්න හරකන දුන ධර්ම ඇති. අභිවෘද්ධිය ගොන්නගාගෙන අරුතරමේ ඉන්න කාලෙවත් ජීවත් වෙනවා කියන්නේ 10% විතරද? අවතයි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ 100%ක්ම බලාපොරොත්තු වෙන්නේ අන්න අර කිව්ව සුබදායක පැති දරුවෝ. මේ අපි අර පෙනෙන ලෝකේ තියෙන යථාර්ථය දකින්නේ නැතුව සුන්දර පැත්ත පමණක් හිතලා හදිසි කරන්නේ අනේක තමයි අවිද්‍යාවේ පටලේ මුවහ කරලා තියනවා කියන්නේ. භාර්යාව සරණ පාවගෙන ඉන්නේ ස්වාමි පුරුෂය හොයාගන්න මූලික අවස්ථාවෙදි සුන්දර ලෝකයක් මවාගෙනමයි ඔබ දෙන්නේ. අරේ මම යන්න. අර මෙහෙ වගේ අවස්ථාවක් වුණා මං ගන්න පියවර මොකද? නෑ නෑ එහෙම වෙන්නේ නෑ. එයා මං දන්නවා මම පන්ට වැඩි මට විශ්වාස. ඕකේ තමයි පටන් ගන්න. විශ්වාසය මොකද නෑ. ඉදැල මුදුන් දෙත්. උනාට පස්සේ මොකද? සුවාංගයක් ගන්න ඉස්සෙල්ලා එකට ගන්න. මේ මෙහෙම දේවල් ලෝකේ තියෙනවා. මේ අපි දකගන්නේ අවිද්‍යාවේ තීරණ වල තියෙන මුලා කරන මහත. ඔයදී අපි ඇත්ත ඇති ආකාරයෙන් දකින්න පටන් ගත්තා නම් පොදගත්තර වඩා දහස් ගුණයක් ඔය ඇදී නරක බෑ. දරු සම්පත්තිය බලාපොරොත්තු වෙන හැටි දරු විපත්‍ය කී දෙනෙක් ලබනවා. දරු සම්පත්තිය කී දෙනා බලාපොරොත්තු වෙන්නේ. අපිට දරු සම්පත්තිය. ලැබිලා තියෙන දරුවන්ගේ දරු සම්පත්තිය ලැබෙන කී දෙනාට දරු විපත්‍ය කී දෙනෙක් හම්බෙලා. අපේ પરම්පරාවේ දලිගෑව මුන්නේ දලිගෑව අපිට සමාජයේ බහිඳ බැලුව ගියා මේ කෙල්ල කරපු වැඩි මේකේ වයස ගියනේ ඇතේ පොතේ මොරන් හම්බුනේ හරේ කිරිසිම් උද යන හම්බුනේ අපි බලාපොරොත්තු වෙන කොහොම කරන්නද කොයි ලෝකයක්ද බලාපොරොත්තු වෙන අම්මලා තාත්තලා අඬනවා හැමිනා ඒක පැත්තක් කියලා බරම මේකෝල හරේ කිරිසිම් උද යන හම්බුනේ උගුරු ගැටේ කලින්ට කරුණේ කියන හම්බුනේ ආන් අහවතෙන් කසිබු ගහනවලු ආවතෙන් සිගරට් ගහනවලු කුඩු ගහනවලු කොළොත් දෙක ලැබුණා මොනවා කරන්නද කිව්වට අහන්නේ අපිටත් ගහලා ඉපැන්නලා යන්නේ අනේ කාලක නීපු පන් හැටි දැන් ඒ ඔය කියන දැන් සම්පතිය අවතයි බලාපොරොත්තු නැද වැඩි ඉන්න සම්පතිය මුල් කාලෙදි එහෙම එකක් බලාපොරොත්තු නැහැ අනේ අපිට දරු සම්පතිය අපි ගත්තේ ඔතන ඒ වගේ සුන්දර ලෝකයේ තුල මේ ලෝක සත්‍ය අවිද්‍යාවේ නිගමනයේ හැමීරීම දෙන්නේ අර මාර බඩු වලින් ලෝකේ හවට්ටනවා ලස්සන සුවඳ රස මුදු මොලොක් බව ප්‍රබෝධයේ වසඟතාවේ සුහදතාවේ ඔය ආදිවාසි මේ ලෝකේ පේන්න තියෙන ප්‍රිය මනාප ස්වභාවය වැඩි. ඒ ප්‍රිය ස්වභාවයන්ගේ මధుර ස්වභාවයන් නැති හැමදාම. අර දුකට ඇදලා දමන හැම තමයි ඉවුවා. ඕකෙන් හවට්ටන එකයි කරන්නේ ලෝක. හැබැයි හවට්ටන ලෝකෙන් හැවටෙන්නේ අවිද්‍යාව නිසා. හැවටලා ගියාට පස්සේ අර දුකට වැටලා මොකද කරන්නේ? ප්‍රශ්න වලට පිළිතුරු හොයනවා. ඒ යථාර්ථයෙන් අපි දැක්කොත් එහෙම මේ ලෝකේ දළු අහ බුදුම සිද්ධියක් නේ. මොකද අපි කොරන්න වෙන්නේ? අපි ජීවත් වෙන්නේ කොහොමද ලෝකේ? දැන් මේ වගේ විශාල ප්‍රශ්නයකට එක පැත්තකින් බුදු වෙනවා. ගැඹුරටම හිතාගත්තොත් ජීවත් වෙනවා කියන්නේ අවිද්‍යාව කියන දකල ඉඳන් අත්හැරලා යනවා. ගැඹුරටම ගියා නම් ඒ තමයි අරි හත්යේ පාර කපා ගන්න විශාලම ඉහළම උත්තරය. හැබැයි සියල්ලන්ට මෙතෙන් යන්න බෑ. මෙතන උතුමලකුත් නෑ. මෙතන හේතු ගන්න පුළුවන්කමකුත් නෑ. ඒ බුද්ධිලේ මේ ලෝකේ ජීවත් වෙන්න බලනවා. හැබැයි ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා අපි එකක් දකින්න ඕනේ. මේ ජීවත් වෙන්න තියෙන බලාපොරොත්තු, මේ ආස්වාදයන් තියෙන බලාපොරොත්තු, සුන්දර ලෝකයක් ගොඩනගාගෙන ඉන්න තියෙන බලාපොරොත්තු අවිද්‍යාවේ මුලාසහගත තීරණයම තමයි මට අරගන්න බැරි වුණා. මොකද කරන්නේ? මට ඉදිරියෙන් තාමත් මේ ලෝකෙ හොඳයි කියලා. මේ තත්ත්වයන් අග්‍රයි කියලා. කිද්දවත් යථාර්ථේ නම් අග්‍ර නැහැ. යථාර්ථේ නම් මේ අවිද්‍යාවේ ස්වභාවය මේකම. හැබැයි තව යන්න ඕන නම් උපක්‍රම සහ ප්‍රතිකර්ම යන්තරමක් තියෙනවා. ඒවෙන් යම්කිසි ආකාරයක තරංකාරීත්වයෙන් ඒවට බැහැලා උත්සාහයෙන් වීදීන් ගොඩනගාගත්ත ආරක්ෂිකත්වය තුළ අවශ්‍ය පරිසරය තුළ යන්තරමක් සැනසීමක් තියෙනවා නම් පොඩ්ඩක් හරි ඒ තුළ ජීවත් වෙන්න මම පාද ගන්න. හැබැයි සියල්ලෙන් පූර්ණ සැනසීම සහගත පැවැත්මක් හදලා දෙන්න තියෙන කිසිම ප්‍රතික්‍රමයක් ලෝකේ තුල නැහැ. කාටවත් මෙන්න මේ ටික තේරුම් අරගෙන අපිට පුළුවන් ඒ වඳු දෙයට අවශ්‍ය කරන්නා වූ යම් යම් විදිහේ පුණ්‍ය කර්මයන් කරලා ඒකට අවශ්‍ය කරන්නා වූ බාධක දුරු කරගන්න. දැන් ඉල්ල කරලා ගන්නවා නම් දරුවන් විකෘතිව පිළිදීමක් ඇතනම් ඒ වඳු මව්වරුන්ට ඒ වඳු අයද අවශ්‍ය කරන බේතේ උදව් උපකාර මෙන්න මෙහෙම දේවල් පිටකමක් වශයෙන් අරගෙන ඊට අවශ්‍ය කරනා විස්තරවලදී ඊට අවශ්‍ය දේවල් දීලා අන්නේ විදිය පුණ්‍ය ශක්තිය මම කරු යහපත මගෙන් අවඩක් කරලා තිබිච්ච අකිසි කෙනෙක් ඇත්නම් පුදුලිය ඇත්නම් ඒ ඇයටත් යහපත වෙනස මේ පිට හේතු වේවා ඒ එයාට පිටපෙත් දෙවල පිටෝල ලෝක සත්‍යයට කවදාවත් මෙබඳු දෙයක් සිද්ධ වෙන්න එපා මේවට කියේ බාධක තියෙනවනේ ඒ කියන්නේ මෙබඳු කරදර තියෙනවනේ මෙබඳු කරදර දුරු වෙනා සාන්තියටපත් වෙන්න මේ දින ලෝක සත්‍ය ආරක් හේතු වාසනා වේවා ආදී වශයෙන් කළ මේ පුණ්‍යානුමෝදනාදී කටයුතු කරන්න ඕන. මෙන්න මෙහිම කළා නම් අපි කරපු පාප කර්මයේ යම් දෙනෙහි දිවින මට්ටමද. අන්න පාප කර්මයක් හේතු කරගෙන හදගත්ත යුක්තියක් තියුණා ඉතින් පරන් ඒක ඉවර වෙනවා. මෙන්න මේකට කියනවා ප්‍රතිකර්ම. මේ ප්‍රතිකර්ම වාගෙම කර්ම බලවේගයෙන් ක්‍රියාත්මක වෙන්න දෙන්න ඉඩ නොදෙන උපක්‍රම තියෙනවා. ඒක ඒ කර්ම බලවේගයේ පළදීමිට හේතුකාරකෙන යම් කිසි මූල හේතුවක් දුරු කරලු උපක්‍රම ජීවි. ඒ විලාසයෙන් කර්ම බලයේ ක්‍රියාත්මක කළා ඒ අවශ්‍ය කරන කර්ම ප්‍රතිඵලය ලබා දෙන්නේ බැරුව යනවා. ඒ මගිනුත් ඒකට අවශ්‍ය කරන උපක්‍රමය විලාගෙන කටයුතු කළා ඉතින් බේරෙන්න පුළුවන්. හැබැයි ඒක උපක්‍රමයන් නිසා තම කළ කර්ම ශක්තියක් තිබුණා නම් පොඩ්ඩක් ඈතට ගිහිල්ලා තියෙනවා. අවස්ථාව ආවම ආයේ කැදලා එනවා. ඒ ගෙව හැරෙන්නේ නිසා. මේ උපක්‍රම සහ ප්‍රතිකර්ම කියන දෙකින් ප්‍රතිකර්මයේ ශ්‍රේෂ්ඨයි. හැබැයි සමහරකට කල්යන්න පුළුවන්. උපක්‍රමයේ ශනිකයි. උපක්‍රමයෙන් ජය ගන්න පුළුවන්කමක් තිබුණොත් ජය ගත්ත හැකි. හැබැයි කර්ම ශක්තිය කොවිලේ හැරි සුසු අවස්ථාවක නැවත අදලන්නේ තමන්ගේ කර්ම ගබඩාවේ දැන්පාර. ඒක කියන්නේ. ණයකාරයෙක් ණය ඉල්ලා එනකොට ණය දීලා නිදහස් වීම ප්‍රතිකාරක. යන්න ණය දෙන්නේ නැතුව ඡන්දියක ළඟ තියාගෙන ඉඳලා ඡන්දියලාව සැර කරනවා ඉන්න දෙන්නේ නැතුව. ඊට පස්සේ ගිහි දාරකුණ කරදර කොට දෙන්නේ. බලාවියතර කරන වෙලේ හතරාන්ති කඩනවා තුන. ඔය දන්නවද මං කවුද කියලා? මම තමයි අහවල් දෙක. අපිට තියෙන අමහන කොටත් මම දැනගත්තා ඔය නම ඉස්සරහ පහල් කරලා අද ගම් ගියේලු. මම ගමේ අයියාගේ හොරක් මේ ඉන්නේ කියලා හිතේ දැනව ඉතින් බය. අපෝ එකට යන්න බැරි හතරාන්ති කඩා ගන්න ඕනේ නෑ රුපියල් 1000 ගියා. ඒ වගේ 1000 ගියා වතුර ගියා කියලා හිතා ගන්නවා. ආයි යන්නේ නැහැ ඔකගේ එකක නම් ඉඳන්. ඔකගේ මොද ගලේ ආලුවේ අර දාමරි කියලා. දැන් ඒක දැන් ඇවිල්ලා ඉන්න මට සල්ලි ගන්න මට මොනවා හරි කරන්න පුළුවන් ඔය ඉන්නලා පාඩුවක් මට වෙනවා ඕක ඉල්ලන්න කියලා. ආහ් සල්ලි ඕනේ නැහැ. ආ අතල දැන්. හැබැයි අතල දැන් මේක උපක්‍රමයෙන් බේරුණාට.
අර දහමරිකයන් නැතුව සුසු අවස්ථාවක් ආවනම තෝයිද අරුහිඳන් ඉද බෙරින්නේ නැහැ. දැන් තුපේ බලේ ඉවරයි. දැන් මගේ බලේ තියෙන ඉදත් පටන් ගන්න නැහැ. ඉදාට අරගේ පලියත් එක්කලා අරගේ වන්දියත් එක්කලා අරමුදල ගන්නවා. අන්න අපි කරන වැඩි ප්‍රතිකර්මයක් කරලා බේරිලා හිටියද ප්‍රතිකර්මයක් නොකර උපක්‍රමයකින් බේරිලා ඉන්න පුළුවන්. අර්මයේ ප්‍රතිකර්ම නොකර දෙවෙන්නේ. කවදා හරි එකට මෝන දෙන්න ඊයාදීර මෝන දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේවාගේ ප්‍රතිකර්ම උපක්‍රමයක් අපිට සම්මයා ප්‍රයෝගයක් වශයෙන් ගන්න පුළුවන්. හැබැයි අපි එකක් දැනගන්න ඕනේ. උපක්‍රමයේ බේරිලා තමන්ගේ වැඩේ කරගත්තත් ප්‍රතිකර්මයේ කරලා නිදහස් වෙන බලා ගන්න ඕනේ. ඒතොර ඥානවන්ත උපක්‍රමයේ බේරීමත් ප්‍රතිකර්මයේ සාධාරණ බේරීමත් කියන දෙකම ලැබෙනවා. මෙන්න මේවාගේ යම් කිසි අපිට යමක් කරගන්න ඕන නම් ඒ වරදී වෙන බාධක දුරු කරගන්න තියෙන ලෞකික ක්‍රම ප්‍රයෝගී කරගෙන ඒ ආශිර්වාදයන්ගෙන් හෝ ඒ වගේම අවශ්‍ය කරන බෙහෙත් වැනි සියුම් විද්‍යාත්මක වැඩපිළිවෙළකින් හෝ යම් යම් උපක්‍රමශීලී ක්‍රමවලින් ප්‍රතිකර්මයක් කරගෙන නැත්නම් අර විදිහට උපක්‍රමශීලීව සම්මයා ප්‍රයෝගිකින් වේග සමන්කටයුතු කරගන්න පුළුවන්. හැබැයි දැනගන්න මෙහි මේවා කරපු විපාකය මට මේ බාධා මිත්‍තර කල් කැමිනේ. ඒකේ මම ප්‍රතිකර්මයක් වශයෙන් මං කරලා තියෙන පාප කර්මයට විරුද්ධ පුණ්‍ය කර්මයක් කරලා ඒ ආශිර්වාදයේ පතුරවමින් මගින් අවේද අසාධාරණ විචාර වන්දිය ගව ගන්න. මෙන්න මේ විදිය කරගෙන ගියොත් එයාට උපක්‍රමයෙන් බේරිලා ප්‍රතිකර්මයේ කිරීම නිසා සදාහරණ නිදහස් වීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් මේ ක්‍රමයේ කර්ම විභාගයකට ප්‍රති මේ පිළිතුරු දෙන ක්‍රමයක් දකින්න ඕනේ. මේ හැම දෙයකින් නිසා ඒ විලාදී අපි දකින්නම හොඳ නැහැ සියලු ආකාරයෙන්ම දරු සම්පත්තිය කියෝ පරිදි අපිට මේ ලෝකේ ලෞකිකත්වයේ පුළුවන් තරම් අපි නිදහස් වෙද බලන්න ඕනේ. සන්දරාගින් බැඳීමන වස්තු යන්තාක එකතු වෙනවාද ඒතා ශාගගිනි දේශගිනි මෝහගිනි දවනවා. අපි බලාපොරොත්තු වෙන්නේ සුන්දර ලෝකයක් උනාට බලාපොරොත්තු වෙන ලෝකෙ ලැබෙන්නේ දහහකට දහ දහහට එකිනෙකට තාවකාලිකව ලැබෙනවා. එයින් එහා දෙක ගන්න ප්‍රතිඵලයක් නැහැ. ඉතින් අපි දකින්න ඕනේ මේ සුන්දර ලෝකයක් මවාගෙන යන මේ ලෝකේ ධර්මානුකූලව තේරුම් ගන්නවා. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ධර්මතාවය තුළ ස්වභාවය තුළ මම බලාපොරොත්තු වෙන නිත්‍ය වූ සුඛ වූ ආත්ම වූ ස්වභාවය. එහෙනම් මගේ අවිද්‍යාව තීරණය කරගන්න. මගේ තීරණේ සාර්ථක වෙන එක නෙමෙයි කවදාවත්. ඇදි ඇදි වැද වැදා දුක් දෙන එක. ඒ තීරණේ අවිද්‍යාව සහගත තීරණේ ඉදගෙන දුක් විඳිනවා මිස බලාපොරොත්තු වෙන සාර්ථක සුන්දර ලෝකේ නම් කවදාවත් කාටවත් ලැබෙන්නේ නැහැ. මෙන්න මේක ධර්මානුකූලව තේරුම් ගත්තොත් ඔය අනවශ්‍ය සුන්දර බලාපොරොත්තු වලින් හිත නිදහස් වෙනවා පළමුව. ඊට පස්සේ බලාපොරොත්තු වෙන්නේ අර අමුතු සුන්දර ලෝකේ. අධ්‍යාවසයේ දීටි වේදමක් කරගෙන, හරි හඹ කරගෙන, අවශ්‍ය දේ කරගෙන සැනසෙන්නේ එතන පටන් අර මහගිනි ගොලෙන් අහගෙන ජීවත් වෙනවා. ඉතින් ආවට පස්සේ යාට දෙනවා මම කොච්චර සාන්ත ප්‍රණීත ඇත්ත සත්‍යයක් දැකලාපත් වුණා. පෙර මං 1000 ගින්නේ කොච්චර දැවුණාද? අද ලැබූ සාන්තිය මට රුපියල් කෝටි ගාණක් ලැබුණාවත් ලබා ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි කිසිම මුදලක් වේදන් නොකර කිසිම අමතර ශ්‍රමයක් ඇතුව ඇත්ත දැකීම නිසා ලැබුණු ලාභයක් වශයෙන් මේ සාන්ත ප්‍රතිත්තේ මමපත් වුණා. ඔය චිත්ත සාන්තිය බලාපොරොත්තු වීම තමයි මම මේ සුන්දර ලෝකයක් ගොඩනගන්න හැටි. දැනතිල්ලේ ඉන්නේ. හැබැයි මම බලාපොරොත්තු පෙර බලාපොරොත්තු වෙච්ච ක්‍රමී දැනතිල්ලේ ඉන්න බලාපොරොත්තු වෙන අධාන කායිත්‍ය ගොඩනගෙන එකක් ගොඩනගුවේ. දැන්මට නියම ක්‍රමයේ හම්බෙලා තිනවා දැනතිල්ලේ ඉන්න බලාපොරොත්තු වෙන දැනසුමට හේතු වෙන යථාර්ථය දැකේ. ඒක දකින්නකන් ඔහුගේ වෙනස තේරුම් ගන්න බෑ. ඒක උත්සාහ කරන්න ඕනි. මේ ලෝකේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන එක බොරුවක් නෙමෙයි ඇත්ත. ඊට අනුකූලව අපි මේ කරන සියලුම දේවල් තුළ ඒ ධර්මතාවයයි තුලයි ගොඩනැගිලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන සුන්දර ලෝකේ නෑ. යථාර්ථය උතනයි තියෙන්නේ. මෙන්න මේක දැනගන්න උත්සාහ කළ යුතුයි. ඒ කියන්නේ සිහි කළ යුතුයි. ඇත ඇති ආකාරයෙන් සිහි කළොත් අපි මුලාවටපත් වෙන්නේ. නම්ත අපි අද පුරුදු වෙලා තියෙන්නේ ඇත්ත හංගගෙන බොරු මුලාවක් ඇත්ත කියලා හිතාගෙන ඒ තුලින් මවාගත්ත සුන්දර ලෝකයක ජීවත් වෙන්න හිතන වැඩපිළිවෙල තමයි මේ ලෝක සත්‍යයේ වැඩපිළිවෙල. ඒ නිසාමයි මේ හැම මුලාවකටම බාහුවෙන්නේ.